කරන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටුයි. ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ. ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝන් අද 2023 අප්‍රේල් 30 වෙනිදා රට කරන හැටි පොඩ්කාස්ට් එකේ 106 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 105 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියනවා. අද පොඩ්කාස්ට් එකෙන් අපි ප්‍රංශ මේදස්වල මොකද වෙන්නේ කියලා කතා කරන්න හිතුවා. මොකද ප්‍රංශයේ මේ දවස්වල වැදගත් දේශපාලන සංදිස්ථානයකට අවිල්ල තියෙනවා. දැන් ජර්මනියේ හිටපු චාන්සලවරිය ඇන්ජලා මර්කල් තමන්ගේ තනතුරෙන් විශ්‍රාම ගියාට පස්සේ යුරෝපයේ මේ වෙනකොට ඉන්න බලවත් පුද්ගලයා තමයි එමනුවෙල් මැක්‍රෝන්. එතකොට එයා මේ දවස්වල දේශපාලන භූමිකාවේ ලෝක දේශපාලනයේ ප්ලේයර් කෙනෙක් විදිහට මොන වගේ දේවල් වලටද මුහුණ දෙන්නේ කියලා බලන්න අපි හිතුවා. මොකද බොහොම වැදගත් සිද්ධි දාමයක් ප්‍රංශය ඇතුලේ මේ වෙනකොට ඇති වෙමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දිනයත් එනවා. ඉතින් මේ දෙකම මූල් කරගෙන අපි හිතුවා මේ ප්‍රංශයේ මේ දවස්වල මොකද වෙන්නේ කියන ටොපික් එක ගැන කතා කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මේ දේශපාලනික අස්ථාවරභාවයල් කියලා කියන්නේ එතකොට දේශපාලනික අර්බුද කියලා කියන්නේ ප්‍රංශයට අලුත් දෙයක් නෙමෙයි. ප්‍රංශ විප්ලවයේ ඉඳලා මේ ගිය අවුරුද්දේ තිබුණු කහ කබා අරගලය දක්වා ප්‍රංශය කියලා කියන්නේ ඕනෑම වෙලාවක දේශපාලන අර්බුදවල මැද්දේ ඉන්න රටක්. ඒ කියන්නේ දේශපාලනික තීරණත් එක්ක මිනිස්සු ගොඩක් හැප්පෙන රටක් තමයි ප්‍රංශය. වර්තමාන අරගලයට හේතුව මොකද්ද කියලා කතා කරොත් එහෙම මේකත් ලංකාව අර ගිය අවුරුද්දේ 2022 මුහුණ දුන්න වගේ විශාල අර්බුදයක්. ඒ කියන්නේ දේශපාලන පාලන තන්ත්‍රයට විරුද්ධව රටේ ජනතාවගේ නැගී සිටීමක්. හරියට නිකන් ලංකාව 2022 ගිය අවුරුද්දේ අර මුහුණ දුන්න අරගලය වගේ. කොහොමනත් මේ ප්‍රංශයේ මේ සිද්ධිදාමයට මූලික හේතුව වුණේ ප්‍රංශ ජනාධිපතිවරයා එමනුවෙල් මැක්‍රෝන් ඒ රටේ විශ්‍රාම වයස අවුරුදු 62 ඉඳලා 64ට වැඩි කරන එක. ටිකක් අහලා පුරුදු වෙන්නේ මේ තීරණේ පහුගිය දවස්වල මේ විදිහෙම තීරණයක් ලංකාවෙත් ගන්න හැදුවා විශ්‍රාම වයස 60 ඉඳලා 65 දක්වා වැඩි කරලා. ඉතින් ඒ කොහොම වුණත් ප්‍රංශයේ විශ්‍රාම ක්‍රමය වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. අවුරුදු 42ක් වැඩ කරලා තිබ්බොත් එක දිගට ප්‍රංශයේ වෙනුවෙන් ප්‍රංශය ඇතුලේ ප්‍රංශ ආර්ථිකය ඇතුලේ සම්පූර්ණ රාජ්‍ය විශ්‍රාමයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් අවුරුදු 10ක් ප්‍රංශය ඇතුලේ වැඩ කරලා අවුරුදු 10ක් හෝ ඊට වැඩි ගාණක් ප්‍රංශය ඇතුලේ වැඩ කරලා මුළු ජීවිත කාලය අවුරුදු 42ක් වැඩ කරලා තිබ්බොත් එහෙම ඒ ප්‍රංශය ඇතුලේ වැඩ කරලා තියෙන අවුරුදු ගාණකට ගැලපෙන විදිහේ රාජ්‍ය විශ්‍රාමයක් ලැබෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ සාමාන්‍ය වැටුපෙන් 50%ක් ඒ කියන්නේ එක අවුරුද්දක යුරෝ 50,000ක් ගත්තනම් ඇවරේජ් එකක් හැටියට විශ්‍රාම ගියාට පස්සේ අවුරුද්දකදී යුරෝ 25,000ක් ගන්න පුළුවන් විදිහට මේ රාජ්‍ය විශ්‍රාම වැටුප හදලා තියෙනවා. ඊට අමතරව ලංකාවේ EPF එක වගේ පොයින්ට් ක්‍රමයට තමන් උපයන වැටුපේ ප්‍රමාණය හැටියට උපයන අවුරුදු ගානේ හැටියට වැටුපෙන් කොටසක් කැපිලා මුළු රටටම පොදු විශ්‍රාම අරමුදලකට යන විදිහක් ප්‍රංශයේ තියෙනවා. එතකොට මේක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් අපි ලින්ක් එකක් දාන්නම්. ඒකට ගිහිල්ලා ඒක ගැන වැඩි විස්තර කැමති කට්ටියට කියවන්න පුළුවන්. කොහොම වුණත් මේ විශ්‍රාම වයස වැඩි කරනවායි කියලා කියන්නේ මිනිස්සෙට විශ්‍රාම සුවෙන් ඉන්න තියෙන කාලය අඩු වෙනවා විතරක් නෙවෙයි තමන්ට ලැබෙන්න තියෙන මුදලත් අඩු වෙනවා. ඒ කියන්නේ වර්ෂ 2000 දී මිනිස්සෙක් ඉතින් හිටියා නම් මට මම අවුරුදු 60 විශ්‍රාම ගිහිල්ලා මම අවුරුදු 62 විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 14ක් 15ක් විශ්‍රාම සුවෙන් ඉන්නවා විශ්‍රාම අරගෙන ඉන්නවා කියලා හැම හැම පොඩි රෆ් ප්ලෑන් එකක් හදාගෙන හිටියානම් ඒකට පොඩි බලපෑමක් ඇල්ලනවා මේ අවුරුදු දෙකකින් විශ්‍රාම වයස පස්සට දාපු එක හන්ද. සහ ඒ මනුස්සයාට ලැබෙන්න තියෙන මුදල රජයෙන් ලැබෙන්න තියෙන මුදල ටිකක් අඩු වෙනවා. මේක තමයි උද්ඝෝෂණවලට ප්‍රංශයේ මේ දස්වල උද්ඝෝෂණවලට තියෙන මූලිකම හේතුව. ඊළඟට අපි බලන්න ඕනේ ඇයි මේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා. එතෙන්දී ඕනෙම කෙනෙක්ට මුලින්ම පේන කාරණාව තමයි ප්‍රංශය විශ්‍රාම වැටුප් වෙනුවෙන් කොච්චර මුදල් වියදම් කරනවා කියන එක. තමන්ගේ මුළු වියදම් වලින් 114ක් හැම අවුරුද්දෙම ප්‍රංශය වියදම් කරන්නේ මේ විශ්‍රාම වැටුප් වලට. ඒකත් එක්කම මිනිස්සුන්ගේ දැන් මේ නූතන විද්‍යාවේ දියුණුවත් එක්ක වෛද්‍ය තාක්ෂණයේ දියුණුව වෙනවා. එතකොට මිනිස්සුන්ගේ අපේක්ෂා කාලය ආයු අපේක්ෂාව එන්නෙන්ඩ වැඩි වෙනවා. ඒකත් එක්කම ප්‍රංශයේ වැඩිහිටි ප්‍රජාව ප්‍රතිශතයක් හැටියට වැඩි වෙනවා. මේ වෙනකොට ප්‍රංශ ජනතාවගෙන් 126ක් විශ්‍රාමික ප්‍රජාව හැටියට සලකන්න පුළුවන්. 2040 වෙනකොට මේක 130-33 වගේ වෙනවා. ඒකත් එක්කම ඒ කියන්නේ එක පැත්තකින් රටේ විශ්‍රාමික වැඩ කරන්න බැරි ජනතාවගේ ප්‍රමාණය සංඛ්‍යාත්මක උඩට යනවා, ප්‍රතිශතයක් හැටියට උඩට යනවා. ඒකත් එක්කම රටේ ළමා උපත් ප්‍රමාණය පහළ යනවා. එතෙන්දි වෙන්නේ ජොබ් මාකට් එකට එන ඒ කියන්නේ රටට වැඩ කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය එන්ඩෙන්ඩ පහළ යනවා. විශ්‍රාමික ප්‍රජා වැඩි වෙනවා. ඒ කියන්නේ රජයට අර බදු හරහා එන්න තියෙන ආදායම් ටික එතකොට තමන්ගේ ශ්‍රමය යොදලා රටට නිෂ්පාදනය ඇති කරන්න පුළුවන් ජනතාවගේ ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට අඩු වෙනකොට රජයෙන් යැපෙන ප්‍රමාණය එන්නෙන්න වැඩි වෙනවා. රටේ ආර්ථිකයෙන් යැපෙන පුද්ගලයෝ ප්‍රමාණය එන්නෙන්න වැඩි වෙනවා. ඉතින් ප්‍රංශ ජනාධිපතිවරයා තර්ක කරන්නේ රජය මේ 114ක් වගේ විශාල තමන්ගේ වියදම් වලින් 114ක් වගේ තමන්ගේ වියදම් වලින් ප්‍රමාණය විශ්‍රාම වැටුප් වලට වියදම් කරනවා කියලා කියන්නේ ඒක රජයට බරක්. ඒ හන්දා ඒ වියදම අඩු කරන්නයි මේ තීරණය ගත්තේ. ඒ වගේම අයවැයේ තියෙන ඩෙෆිසිට් එක අය සහ වැය අතර තියෙන පරතරය අඩු කරන්න තමයි මේ තීරණය ගන්න කියලා ජනාධිපතිවරයා තර්ක කරනවා. ඉතින් ඕක තමයි විශ්‍රාම වැටුප වැඩි කරන්න ඕනේ කියන කට්ටිය තමන්ගේ තීරණේ සාධාරණීකරණය කරන්න පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ප්‍රංශය ගත්තාම අර දියුණු රටවල් අතරේ අඩුම විශ්‍රාම වැටුපක් තියෙන අඩුම විශ්‍රාම වයසක් තියෙන රටක්. ඒ වගේම තමන්ගේ රජයේ මුළු වියදම් වලින් වැඩිම ප්‍රතිශතයක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරන රටක් තමයි ප්‍රංශය කියලා කියන්නේ. ඉතින් මේවත් ඒගොල්ලෝ අර තමන්ගේ තීරණේ සාධාරණීකරණය කරන තීරණ හැටියට පෙන්නවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ විශ්‍රාම වැටුප වැඩි කරපු එක විතරක්ම නෙවෙයි. ඒක තමයි මූලික හේතුව. හැබැයි ඒකත් එක්ක ඒක වටේට තියෙන ඊට වැඩිය පොඩ්ඩක් විශාල ඒකට වැඩිය පොඩ්ඩක් සියුම් දේශපාලනික කාරණත් මේ ජනතාව අතර ඇතිවලා තියෙන විරෝධයට හේතු වෙලා තියෙනවා. එකක් තමයි මේ විශ්‍රාම වයස වැඩි කරන්න ගත්තු පනත් කෙටුම්පත නීතියක් බවට පත් කරපු විදිය. මෙතෙන්දි ප්‍රංශ ව්‍යවස්ථාවේ තියෙන 49 වෙනි විධිවිධානය කියලා ඒ 49 වෙනි ආටිකල් එකට අනුව රජයකට පුළුවන් ඡන්දකින් තොරව කෙටුම්පතක් ඒ පාර්ලිමේන්තුවේ ලෝව හවුස් එකේ පහළ මණ්ඩලයේ ඡන්දකින් තොරව පාස් කරන්න, එහෙම පාස් කරලා ජනාධිපතිවරයාට සයින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ විපක්ෂයට විශ්වාස භංගයක් ගෙනල්ල විතරයි. දැන් මැක්‍රොන්ට මේක කොලේ හැටියට තමන්ගේ පක්ෂයේ ඉන්න මිනිස්සු ගන්න ගැන්නට පස්සේ විශ්වාස භංගයක් ගෙනල්ලා විපක්ෂයට බෑ මැක්‍රොන්ගේ මේ පනත ඉස්සරහට යන එක නවත්තන්න. ඒගොල්ලෝ එහෙම කරන්න උත්සාහ කරා. නමුත් ඒක හරියේ නැහැ. ඒ වගේම මැක්‍රොන්ට මේ පනත පාර්ලිමේන්තුව ඇතුළේ සම්මත කරගන්න බැරි වෙයි කියලා හිතුණු නිසා ආටිකල් 49 කියන එක යටතේ මැක්‍රොන්ගේ අගමැතිවරයා මේ පනත කෙලින්ම පාස් කරනවා ලෝව හවුස් එක හරහා. එතකොට මේක පාස් කරලා ජනාධිපතිරට සයින් කරලා අප්‍රේල් 16 වෙනිදා නීතියක් හැටියට සම්මත කරනවා. මේක ජනතාවගේ අප්‍රසාදයට පත් වෙන ලොකු තීන්දුවක් වෙනවා. මොකද මෙච්චර වැදගත් කාරණාවක් මුළු සමස්ත ප්‍රංශ ජනතාවටම බලන කාරණාවක් ඩිබේට් එකකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකින් තොරව සම්මත කරගන්නයි කියලා කියන්නේ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා. ඒ කියන්නේ මේක පාර්ලිමේන්තුවේ එන්න කලනොත් බොහොම විවාදාත්මක තීන්දුවක්, විවාදාත්මක කෙටුම්පතක්. එහෙම කෙටුම්පතක් විවාද නොකර පාර්ලිමේන්තුවෙන් එළියට යනවා කියලා කියන්නේ සම්මත වෙනවා කියලා කියන්නේ ජනතාව ඇතුලේ ඒකට සාධාරණ කේන්තියක්, සාධාරණ තරහාවක් ඇති වෙනවා. ඒ පළවෙනි හේතුව. ඊළඟට ප්‍රංශ සංස්කෘතිය. දැන් ලෝක හැම රටක්ම තමන්ට ආවේනික වුණ සංස්කෘතික අංග තියෙනවා. ඒවට විරුද්ධව යන එක කොච්චර සාධාරණ වුණත් අසාධාරණ වුණත් බොහොම අමාරු වැඩක් කර උඩුගම් බලා යනවා වගේ වැඩ. ඒ වගේ ප්‍රංශයේ සංස්කෘතිය තමයි ඒගොල්ලෝ විශ්‍රාම ක්‍රමය ගැන, ඒ රටේ තියෙන විශ්‍රාම ක්‍රමය ගැන, විශ්‍රාම නීතිය ගැන බොහොම ආඩම්බරයි. රජයෙන් විශාල මුදලක් වියදම් කරනවා රටේ ජනතාවට හොඳ විශ්‍රාම දිවියක් හදලා දෙන්න. ඉතින් මේ විශ්‍රාම ක්‍රමයට සංශෝධනයක් ගැන පළවෙනි පාර නෙමෙයි. ඉතින් ඉතිහාසයේ මොනම අවස්ථාවක හරි විශ්‍රාම ක්‍රමයට සංශෝධනයක් ගැනකොට ප්‍රංශය ඇතුලේ ඒකට විරුද්ධව විශාල විරෝධතාවයක් එනවා. මේ විරෝධතාවය කොච්චරද කිව්වොත් එහෙම සැනිටරි වර්කර්ස්ලා ඉන්නේ නගර අස්පස් කරන මිනිස්සු කුණු අදින්න, පාරවල් අතු ගන්න, කුණු එකතු කරන්න, මේ වගේ වැඩවලට ඉන්න මිනිස්සු තමන්ගේ රාජකාරිය වර්ජනය කරලා ප්‍රංශයේ පාරවල් සම්පූර්ණයෙන්ම කුණු වලින් පිරෙන තැනට එනවා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සු විශ්‍රාම වැඩුප ඉහළ දානවට සහාය පළ කරන දේශපාලඥයන්ගේ ගෙවල් ඉස්සරහා කුණු ට්‍රක් ගෙනල්ලා ඒ ට්‍රක්වල කුණු ටික ගෙවල් ඉස්සරහා හලනවා. එතකොට බිල්ඩින් ඇතුළට ගිහිල්ලා, කියන්නේ බැංකු වගේ බිල්ඩින් ඇතුළට ගිහිල්ලා ඒවා අල්ල ගන්නවා. මේ වගේ විශාල විරෝධයක් මුළු රටේම හැම වයස් සීමාවකම ඉන්න මිනිස්සු එළියට ඇවිල්ලා විශාල විරෝධයක් එල්ල කරනවා ජනාධිපතිවරයා ගන්න තීරණයට විරුද්ධ. මේ ඒක තමයි දෙවෙනි හේතුව පාස් කරපු විදිය. ඊළඟට ප්‍රංශ සංස්කෘතිය. සහ තුන්වෙනි එක තමයි එමනුවෙල් මැක්‍රොන් කෙරෙහි මිනිස්සු අතර තියෙන අප්‍රසාදය. ප්‍රංශෙත් ලංකාව වගේම ජනාධිපතිවරයෙක්ට තියෙන්නේ දුරකාල දෙකයි. එතකොට මැක්‍රොන් මේ දෙවෙනි පාර ප්‍රංශ ජනාධිපතිවරයලා ඉන්නේ. එයාට ආයි චන්දිල්ලන්න බෑ, ජනාධිපතිවරයා යන්න බෑ. ලංකාව එක්කෙනාගේ සමරක්කෙට පාර්ලිමේන්තුවේ යන්න පුළුවන් ඇති. නමුත් එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා තමයි මැක්‍රොන් කියලා කියන්නේ. එයා කියන්නේ තවත් එයාට ජනප්‍රියතාවය ගැන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට එයා හරි තීරණේ, තමන්ට හරි කියලා හිතන තීරණේ තමයි මේ වෙලාවේ ගන්න කියන කාරණාව මැක්‍රොන් කියනවා. ඒකත් එක්කම මේ තීරණයට විරුද්ධව මිනිස්සු එළියට බහිනවා මිලියන් ගණන් මිනිස්සු, ලක්ෂ ගණන්නේ මිලියන් ගණන් මිනිස්සු. ඒ මිනිස්සුන්ට අමානුෂික විදිහට පහර දෙනවා. සහ මේ විරෝධතාවයවල් කවර් කරන්න මාධ්‍යවේදීන්ට පවා පහර දෙන්න රටේ පොලිසිය ක්‍රියාත්මක කරනවා. ඉතින් ජාත්‍යන්තර හියුමන් රයිට් සංවිධාන පවා ප්‍රංශ ජනාධිපතිරට විරුද්ධව මෙතෙන්දි කතා කරන, කියන්නේ මෙහෙම මිනිස්සුන්ට පහර දෙන එක, මාධ්‍යවේදීන්ට පහර දෙන එක හෙලා දැකලා ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් ඒකත් අර මැක්‍රොන්ට තියෙන අප්‍රසාදය වැඩිවෙන්න බලපානවා. මේ මේ ඔක්කොමත් එක්ක මිනිස්සු බලනවා හරි තීරණයි කියලා මෙයා ගන්න මේ මේ තීරණත් එක්ක. කියන්නේ මෙයා මේ දැන් මැක්‍රෝන් කියනවානේ මට තවදුරටත් ජනප්‍රියතාවය ගැන හිතන්න නැතුව හරි තීරණ ලොජිකල් විදිහට හරි තීරණවලට එන්න පුළුවන් කියලා. ඒකට මිනිස්සු බලනවා මෙයා ලොජිකල් විදිහට හරි තීරණයි කියලා පෙන්වන්නේ බිස්නස් වලට වාසි වෙන සහ රටේ සාමාන්‍ය ජනතාවට අවාසි වෙන තීරණයි කියලා. ඒක හරියට බිස්නස් කාරයන්ගේ සුරතලෙක් වගේ. විශ්‍රාම වයස වැඩි කරනවා කියලා කියන්නේ වැඩිපුර කාලයක් බිස්නස් වලට පුළුවන් තමන් යටතේ සේවකයෝ තියාගන්න. එතකොට මිනිස්සුන්ට හිතකර තීරණයක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට හිතකර තීරණයක් නෙවෙයි වගේ කතාවල් මිනිස්සුන්ට මිනිස්සු අතර ඇති වෙන්න පටන් ගන්නවා. මැක්‍රෝන් කෙරෙහි තරහවක් වෛරයක් මේ තීරණත් එක්ක ඇති වෙන්න පටන් ගන්නවා. අනිත් එක මැක්‍රෝන් වැඩ කරලා තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක් හැටියට. ඒ කියන්නේ විශාල ව්‍යාපාරවලට හෝ එහෙම අර ආයෝජන කරන බැංකුකරුවෙක් හැටියට තමයි මෙයා වැඩ කරලා තියෙන්නේ. ඉතින් එහෙම මිනිස්සෙක්ට එහෙම වයිට් කොලර් කෙනෙක්ට විශේෂයෙන්ම අර බ්ලූ කොලර් කෙනෙක්ගේ ජීවිතය ගැන හරි අවබෝධයක් නැහැ, සාමාන්‍ය ජනතාව මොන විදිහට හිතන්නේ පතන්නේ කියලා මේ මිනිස්සයට තේරෙන්නේ නැති වගේ ජනතාව චෝදනා කරන. එහෙම තේරෙන්නේ නැහැ කියලා ජනතාව චෝදනා කරනවා. මෙයා එලීට් කෙනෙක්, වෙන පන්තියක මිනිස්සෙක්, පෝසතෙක්, සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු ගැන තීරණ ගන්න මෙයාට අයිතියක් නැහැ කියලා ජනතාව චෝදනා කරනවා. එතකොට ඊළඟට ටිකක් බොහොම සුළු කාරණාවක්, නමුත් මෙයාගේ මේ මැක්‍රෝන් ගැන තියෙන අප්‍රසාදය තවත් වැඩි වෙන්න බලපාපු සිද්ධියක් වෙනවා. මෙයා ටීවී ඉන්ටර්වියු එකකට ගිය වෙලාවකදී මේ මැක්‍රෝන්ට තියෙනවා ලොකු වොච් කලෙක්ෂන් එකක්. මේ ඉන්ටර්වියු එකේදී මෙයා ටිකක් ගණන් වොච් එකක් අතේ තියාගෙන ඉන්නවා, අතේ බැඳගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට මෙයා දැන් අනිවාර්යයෙන්ම මිනිස්සු ඉතින් වැඩිපුර අහන්නේ මේ විශ්‍රාම වැඩුප වැඩි කරන එක ගැන. එතකොට එයාට සාමාන්‍ය ජනතාවගේ අපහසුතාවයවල් තේරෙනවද නැද්ද කියන කාරණා ගැන තමයි අහන්නේ. ඉතින් එහෙම වෙලාවක විශාල වටිනාකමක් තියෙන ඔරලෝසුවක් බැඳගෙන තමයි මෙයා තර්ක කරන්නේ. එතකොට එක තැනකදී මෙයා අත පොඩ්ඩක් පහළට දාලා ඔරලෝසුව ගලවනවා. ඒක ටීවී එකේ පේන්නේ නැහැ, මේ ෆ්‍රේම් එකේ එයාගේ අර පපුවෙන් උඩ ගැල්ල විතරයි පේන්නේ. මෙයා අත උඩ මේසෙ යටට අරගෙන ඔරලෝසුව අයින් කරලා මේසෙ යට තැනකින් තියනවා කියලා තමයි රිපෝට් කරන්නේ. ඉතින් මේක දකින මිනිස්සුන්ට ඔරලෝසුවක් බැඳගෙන ඉන්න එක, කියන්නේ මිනිස්සුන්ගේ අපහසුතාවයවල් ගැන කතා කරන වෙලාවක අච්චර වටින ඔරලෝසුවක් බැඳගෙන ඉන්න එක සහ ඒක අයින් කරන එක නිකන් හොඳ සාක්ෂියක් වෙනවා මේ මැක්‍රෝන්ට සාමාන්‍ය ජනතාව ගැන අවබෝධයක් නැහැ කියලා පෙන්වන්න. ඒගොල්ලෝ කියනවා මේ වොච් කලෙක්ෂන් තියෙන මිනිස්සුන්ට කොහොමද සාමාන්‍ය මිනිස්සුන් ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, අවුරුදු 60ක් වයස බ්ලූ කොලර් වර්කර් කෙනෙක් කොහොමද, අවුරුදු 62ක් වයස බ්ලූ කොලර් වර්කර් කෙනෙක් කොහොමද, තව අවුරුදු 2ක් ශරීරයට බොහොම අමාරු රස්සාවක් කරන්නේ වගේ තර්ක මිනිස්සු ගේන්න පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකටත් ලින්ක් එකක් දාන්නම් යටින් ගිහිල්ලා බලන්න. ඉතින් මේ ඔක්කොම දේවල් එකතු වෙලා තමයි මැක්‍රෝන් කෙරෙහි අප්‍රසාදය වැඩි වෙන්නේ. ඒ අප්‍රසාදය වැඩි වෙනකොට ඉතින් විරෝධතාවය වල තියෙන තීව්‍රතාවයත් එන්නෙන්ඩ වැඩි වෙනවා. ඕක තමයි මේ දවස්වල ප්‍රංශේ තියෙන තත්ත්වය. ඒකත් එක්කම මේ සිද්ධිය පොඩ්ඩක් විස්තර කරනකොට යම් යම් සමානතාවයවල් මේ ගහන කෙනෙක්ට පේන්න පටන් ගනීවි. උදාහරණයක් විදිහට ගෝඨාභයගේ පෙන්ෂන් රිෆෝම් තීරණය වුණේ එයාගේ කාබන් නගාව. එයා කාබන් නගාවට යන්න පටන් ගත්තහන්ද මේකේ පණුවෝ ඉන්නේ කරලෙද ඔන්න වගේ ගොම් ප්‍රශ්න අහන්න ගිහිල්ලා මිනිස් පැලවලට නගලා එතන අර පැලේට මයික් එකක් පාස් කරලා ගම සමග පිළිසඳර තියන්න ගිහිල්ලා මෙයාගේ අර ගොන්ජෝක් තමයි ගෝඨාභය රාජපක්ෂගේ පෙන්ෂන් රිෆෝම් එකුණේ. ඒ කාබන් නගාවෙන් පටන් ගත්තු එයාගේ ජනතා අප්‍රසාදය අර ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ පෙරලිලා ඇවිල්ලා අන්තිමට එයාට තමන්ගේ තනතුරෙන් පැනලෑන්ඩ සිද්ධ වුණා. මේ දස්සල රනිල් වැඩ කරන විදිහ දිහා බැලුවාමත් හිතෙන දෙයක් තමයි එයා මේ දස්සල මේ ගන්න තීරණ ටික IMF යෝජනාව පාර්ලිමෙන්තු තුළ සම්මත කරගන්න. හරි කියමු. එතකොට ඒකත් එක්කෙන අනිත් තීරණ ඒවා කොච්චර යහපත් වුණත් අයහපත් වුණත් ඒක ඒකේ වාසි අවාසි මොන තැන තිබුණත් ඒකත් එක්ක ඒ IMF යෝජනාවත් එක්ක ගැට ගැහිලෙන තීරණ ක්‍රියාත්මක කරන්න යන එක. එතකොට ඒ තීරණ ආරක්ෂා කරන්න ත්‍රස්ත පණ ප්‍රතිත්‍රස්ත පණතක් ගේන එක මේ සිදුවීම් ජාලය රනිල්ගේ පෙන්ෂන් රිෆෝම් තීරණය වගේ වෙන්න පුළුවන් කියලා තත්ත්වයක් මේක බලන කෙනෙක්ට තේරෙනවා. IMF එක මේ වෙලාවේ අපිට යම්කිසි උපකාරයක් දෙනවානේ. එතකොට ඒකත් එක්ක යම්කිසි කොන්දේසි ටිකක් ගැට ගැහිලා එනවා. ඒ ගැට ගැහිලා එන කොන්දේසි ආර්ථික සංකල්පයක් වශයෙන් කොච්චර සාධාරණ වුණත් දැන් රජයට තියෙනවා විශාල ආදායම් සහ වියදම් අතර පරතරය. එතකොට ඒක අඩු කරගන්න නම් IMF එක කියනවා මේ පරතරය අඩු කරගන්න ඕනේ. පරතරය අඩු කරගන්න ඕගොල්ලෝ ඊට අවශ්‍ය වෙන ආර්ථික ක්‍රියාමාර්ග ටික ක්‍රියාත්මක කරවන්න මෙච්චර දවස් ඒව ක්‍රියාත්මක වෙලා තිබ්බේ නැහැ හරියට කියලා IMF එකෙන් කියන. එහෙම කොන්දේසියක් දානවා. එතකොට ඒ අයවැය පරතරය අඩු කරගන්න රනිල් කරන්න ඕනේ දේ තමයි බදු වැඩි කරගන්න එක. ඒක තමයි රජයට එන්න තියෙන රජයට ආදායම් එන්න තියෙන ක්‍රියාමාර්ගය. ඊට පස්සේ ලොස් මේකින් තියෙන මේ කියන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණලා දාන එක. නමුත් ඒවා ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කරන්න ගියහම රනිල් බදු වැඩි කරනකොට තමන්ගේ පඩියෙන් තමන්ගේ මුළු පඩිය හැටියට තමන්ගේ මුළු ආදායම හැටියට අර දීමනා ටිකත් කවුන්ට් වෙනකොට පොඩ්ඩක් වැඩිපුර ගාණක් වෘත්තිකයන්ගේ වැටුප් වලින් කැපිලා යනවා. එතකොට ඒගොල්ලෝ මේකට විරුද්ධ මේ බදු වැඩි කිරීමට විරුද්ධ කතා කරනවා. ඒකට විරුද්ධව සමාජයේ මතයක් ඇති වෙනවා. ඒක කොච්චර සාධාරණවත් අසාධාරණවත් පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණලා දානවා. එතකොට ඒක කොච්චර සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත් කොච්චර ශ්‍රී ලංකන් එයාලයින්ස් එක පාඩු ලැබුවත් ප්‍රංශයේ විශ්‍රාම ක්‍රමය ගැන ඒක වටේ ඒගොල්ලන්ගේ සංස්කෘතියක් තියෙනවානේ. ඒ වගේ ලංකාව ඇතුළෙත් සිද්ධ වෙන ප්‍රතිරෝධය දැක්කාම කෙනෙක්ට පේනවා ජනතාවගේ වත්කම්. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක කියන්නේ රාජ්‍ය ආයතනයක්. එතකොට ජනතාවගේ වත්කමක් කියන ඒ සංස්කෘතික මතය බොහොම තදින් එක සමාජයේ එක් කොටසක් ඇතුලේ පිළිපැදිලා දෙනවා. එතකොට පෞද්ගලීකරණය කරනවා කියන්නේ නරක දෙයක් කියන මතය සමාජය ඇතුලේ තියෙනවා. එතකොට IMF එක සහ රනිල් වික්‍රමසිංහ ඒක කොච්චර සාධාරණීකරණය කරන්න හැදුවත් එතෙන්දි සිද්ධ වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියතාවය එන්ඩෙන්ඩ අඩු වෙන එක විතරයි. රටේ මිනිස්සුන්ගේ අප්‍රසාදය වැඩි වෙන එක විතරයි. ඊට පස්සේ දැන් රනිලුත් දන්නවා මේවා ජනතාවට ජනතාව කැමති ජනතාව ප්‍රිය කරන තීරණ නෙවෙයි කියලා. එතකොට ප්‍රතිතස්ත පණතක් ගෙනල්ලා මේ තීරණවල විරුද්ධව කතා කරන සංවිධාන වෘත්තීය සමිති තහනම් කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ජනතාව මර්ධනය කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ විවේචකය නිශ්ශබ්ද කරනවා කියලා කියන්නේ එමනුවෙල් මැක්‍රෝන් යන පාරෙම රනිල් යනවා වගේ තමයි. ඉතින් එහෙනම් අදට අපේ පොඩ්කාස්ට් එකේ 106 වෙනි කොටස ආසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 107 වෙනි කොටසෙන් හමු වෙනකම් හැමෝටම ආයුබෝවන්.